මිලට ගරු අනිල් ජයන්ත ගරු ඇමතුමා විනාඩි 12ක් කාලයක් ඔබතුමාට.
ගොමන්ම ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අද දිනේදී දෙවැනි අවස්ථාව විවාදයට බඳුන් කරන 1969 අංක 1 දරණ ආනයන අපනයන පාලන පනතේ නිකුත් කරන ලද රෙගුලාසිය ඒ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා තමයි මේ ඉදිරිපත් කිරීම කරන්නේ. මෙහි විශේෂත්වය වන්නේ මේ ආනයන අපනයන පාලනයේදී විශේෂයෙන්ම භාණ්ඩ ආනයනයේදී අපි ආනයනය කිරීමේදී බලපත්‍ර නිකුත් කරලා ආනයනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ආනයනය සඳහා පුළුල් ඉලකඩක් විවෘත වෙන ගමන්ම මේ බලපත්‍ර ක්‍රමයකට යන්නේ. නමුත් අපිට මුහුණ දෙන්න සිදු වුණු මේ අනපේක්ෂිත ආපදා තත්ත්වයේදී විවිධ පාර්ශ්වයන් අපිට සහයෝගයේ දැක්වීමට කරන ලද ආධාර මුදල් පරිත්‍යාග අතරේ විශේෂ ඉල්ලීම් ආවා භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා පුද්ගලයන්ගෙන් සංවිධාන රාජ්‍යයන්ගෙන්. එනිසා මේ මොහොතේදී අපිට අවශ්‍ය කරා ඉක්මනින් මේ සඳහා මැදිහත් වෙන්න, act on necessity අවශ්‍යතාවයේ මත ක්‍රියාත්මක වෙන්න, වේගයෙන් ක්‍රියාත්මක වෙන්න අපි ආනයනය කිරීමේදී ඒ නිසා අපි ඒක පහසු කරගන්නා ක්‍රමවේදයකට තමයි මේ ආනයන අපනයන පාලන පනතරමේ රෙගුලාසි ටික ඉදිරිපත් කරන්නේ. ඒ සරල කිරීමේ ක්‍රියාමාර්ගය ඇතුලේ අපි කොහොමද මේ ආනයන අපනයන මේ රෙගුලාසිය සාරාංශගත කරගත්තොත් විවිධ පාර්ශ්වයන්ගෙන් අපිට බහන්ඩ එන්න පුළුවන්, විවිධ වූ බහන්ඩ එන්න පුළුවන්. ඒ නිසා අපි ඒක පහසු කරගන්න එක ස්ථානයකට රාජ්‍ය හඳුනා ගන්න වග කියන වග වෙන ස්ථානයකට ගෙනීම සඳහා මේ රෙගුලාසියක් පනවනවා. අතීතයේදී මෙවැනි ආපදා අවස්ථාවලදී සමහර බහණ්ඩ මේ විදියට එවලා ඒ ආනයනේ පාලන රෙගුලාසිය ඇතුළත එවලා අපිට වාර්තා වුණා. විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවෙන් ඒ ආධාර එවන ගමන්ම සමහර පුද්ගලික අවශ්‍යතා වෙනත් අවශ්‍යතා මත මින් වෙළඳාමන් කරලා අකටයුතු සම්බන්ධතා වැඩ කටයුතු සිද්ධ වෙලා තිබුණා කියලා. ඒ වළක්වා ගැනීම සඳහා එවන ලද පාර්ශවයේ ප්‍රධාන වශයෙන්ම ආපදා කලමනා කරන මධ්‍යස්ථානය වෙත තමයි මේ භාණ්ඩේ විය යුතු වන්නේ. මේ තුග ලබන්න තවදත් තවදුරටත් ඉදිරියට අපි එවන නම් ඒ ආයතනයේ හෝ රාජ්‍ය ආයතනයකට තමයි එවිය යුතු වන්නේ. ඊළඟට මේ බලපත්‍ර ලබා ගන්නකොට ආනයනය කිරීම සඳහා කාණ්ඩ කීපයක් තියෙනවා. ඒ දැනටමත් සමහර බලපත්‍ර ලබාගෙන එහෙත් ආනයනයේ తాවකාලිකව අත්හිටුවුවා තියෙනවා. උදාහරණයක් වශයෙන් සහල් HS කෝඩ් කීපයක් අතරේ සහල් ආනයනේ, ඒ වගේම අර චේන්සෝ කියන ඒවා එකියක්, ඒ වගේම ප්ලාස්ටික් බෝතල් මේවා ආනයන බලපත්‍රයට ගේනොත් නමුත් తాවකාලිකව අත්හිටවලා තියෙන්නේ. එන්න ඒ తాවකාලිකව අත්හිටවලා තියෙන එකට අපි අවසරය ලබා දෙනවා. විශේෂයෙන්ම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණයේ සහ අනුමැතිය යටතේදී. ඊට අමතරව මේ ආනයන බලපත්‍ර ලබාගෙන ආනයනය කරන්නට ඕන ඒවා ප්‍රධාන වශයෙන් එනවා යම් අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල යම් රෙකමදාරුවක් කරා. උදාහරණයක් විදිහට බේද්‍රව්‍ය රූපලාවන්‍ය එවැනි දෙයක්, ඒ වගේම පාරිභෝගික භාණ්ඩයක්. ඒතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාහාර හවද වෙළඳ අමාත්‍යාංශයට තේන්න පුළුවන්. එවැනි තත්වයකදී අපි ආපදා කලමනා කරන මධ්‍යස්ථානයේ මේ භාණ්ඩ එනවා නම් දැන් ඒ අදාළ අමාත්‍යාංශයේ රෙකමදේරුවක් මත ඒ අමාත්‍යාංශයකින් රෙකමදේරු කරන්න ඕන භාණ්ඩයක් නම් ඒ රෙකමදේරුව මත ලබා ගන්න පුළුවන්. එවැනි නිශ්චිත අමාත්‍යාංශයක් ආයතනයක් නැත්නම් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රමිත කරණයට පරීක්ෂණයට ලක් කරලා ගෙන්නන්න පුළුවන් භාණ්ඩ සම්බන්ධයෙනුත් ඒ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලතල පැවරන රෙගුලාසි මේක ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සුවසැරිය පදනමේ භාවිතය සඳහා දානමය අනුව සුවසැරිය පදනමේ භාවිතය සඳහා වායු බැලුන් රහිත ඒත් නව ගිලන් රථ 150ක් ලබා ගන්නත් මේ අවසරය දීලා තියෙනවා. මේ නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ වෙන විට අපිට මේ නිදහස් කිරීම හරහා කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් ලැබුණත් මොන වගේ ප්‍රගතියක්ද තියෙන්නේ කියලා අපි සරල සාරාංශයක් ගත්තොත් ඒ කන්සයින්මන්ට් විදියට ලැබුණේවා 2026 ජනවාරි 6 වෙනිදා වෙනකොට ඒ සමස්ත කන්සයින්මන්ට් ප්‍රමාණය 505ක්. ඒ අනුව ලැබිච්ච භාණ්ඩවල CIF value එක රුපියල් වලට පරිවර්තනය කරාට පස්සේ රුපියල් බිලියන මිලියන 2473ක් වටිනා භාණ්ඩ අපිට ලැබිලා තියෙනවා. ඒ විවිධ වූ කාණ්ඩ යටතේ ලැබිලා තියෙනවා ඇඳුම්, ද බ්ලැන්කට්, විදුලි උපකරණ, මෙට්ට, ඒ වගේම ජීවිත ආරක්ෂක කබා, සනීප ආරක්ෂක උපකරණ, ටෙන්ට්, විදුලි පන්දම්, මෝටර් රථ, ඇම්බියුලන්ස්, ද වියලි ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, බේත් ද්‍රව්‍ය, සහල්, ඒ වගේම ලදරු උප ආයතන පාවිච්චි කරන ඒවා, පාසල් උපකරණ බෑග්, මේ යනාදී වශයෙන් විශාල ලයිස්තුවක් තියෙනවා මේ සඳහා ලැබිච්ච එක. ඉතින් ඒක මේ ආපදාවට රාජ්‍යයේ මැදිහත් වීමේ කොහොමද මේ භාණ්ඩ ලබා ගැනීමේ මැදිහත් වීමේ යූසුරුතාවයේ කාර්යක්ෂමතාවයේ මේ රෙගුලාසි වලින් පෙන්눔 කරනවා. ඒත් එක්කම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම අවස්ථාව යොදා ගන්නවා අපේ මේ විවාදයේදී විශේෂයෙන් සමාජයේදී කතාබහට ලක් වුණා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විශාල බියක් සැකයක් ගැටලුවක් හදලා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් මහා විනාශයක් කරන්න යන්නේ කියන කාරණයක් සමාජගත කරලා ඒක නිවැරදි කරන්න පොඩි අදහස් කීපයක් ඉදිරිපත් කරන්න ඕනේ. අධ්‍යාපනය කියලා කියන්නේ විශාල පුළුල් කාරණයක්. මෙය විශාල ශාස්ත්‍රයක පැතිරෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ අරමුණ විකාශනය වෙලා සමස්තයක් වශයෙන් ගත්තාම ඉන්ඩොක්ට්‍රිනේෂන් ටු එන්ලයින්මන්ට් කියන අරමුණට, ඒ කියන්නේ අපිට විධානයක් දුන්නාම වැඩ කටයුතු කරන්න පුරුදු පුහුණු කිරීමේ සිට ලෝකයේ දකින, ලෝකයේ ප්‍රශ්න කරන, නිරන්තරයෙන් ඒ කරුණු මත තීන්දුව తీරන ගන්න මානවයෙක් බිහි කිරීමේ අරමුණ සඳහා අධ්‍යාපනයේ විකාශනය වෙලා තියෙනවා. ඒ නිසා අධ්‍යාපනයක් ප්‍රතිසංස්කරණයක්, අධ්‍යාපනයේ සංවර්ධනයක් කියලා කියන්නේ පුළුල් කාර්යයක්. හැබැයි අවාසනාවකට මේ අපේ අධ්‍යාපනයේ බොහෝ අය, විවිධ අය ඒ එක් කොටසක්, එක් කැලක් විතර දැකලා තියෙනවා. ඉතින් ඒක දැකීම ඔවුන්ට අයිති කාරණයක්, අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා අධ්‍යාපනය කියලා කියන්නේ පොතක්, අධ්‍යාපනය කියලා කියන්නේ විභාගයක්, දැනුම ටිකක් එකතු කරගන්න තැනක්, මොඩියුලයක්, එයි තියෙන වෙබ්සයිට් මොකක් හෝ මේ වගේ සරල කාරණයක් අරගෙන සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හැල්ලුවට ලක් කිරීම මම හිතන්නේ ඉතාමත්ම වැරදි සහගතයි. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අපි ප්‍රධාන අවධානය යොමු කරන්න ඕනේ. අපි ඉගෙන ගන්නේ මොනවද? ඉගෙන ගන්නා කන්ටෙන්ට් එක පිළිබඳව විශාල ප්‍රශ්න කිරීම් තියෙනවා. අපේ අවුරුදු ගණනාවක් මතුවලා ඇවිල්ලා තවමත් අපි ඉගෙන ගැනීම බොහෝ දුරට කටපාඩම් කිරීමේ කොග්නිටිව් ස්කිල්ස් දියුණු කිරීම සඳහා වූ විභාග ක්‍රමවේදයක් ඔස්සේ පත පොත සහ දැනුම විතරක්ම ඉලක්ක කරගෙන තියෙනවා. නමුත් අධ්‍යාපනය එහෙම නෙවෙයි. දැනුමෙන් එහාට ගිහිලා කුසලතා, දක්ෂතා, ආකල්ප, මේ සමාජයේදී දකින්න ඇති සංවේදීතාවය, මේ වගේ පුළුල් මානවයෙක් ගොඩනැගීම සඳහා වූ කාර්ය ගණනාවකට යන්නේ. ඒ නිසා අපි ක්‍රමයෙන් කොග්නිටිව් ස්කිල් එකේ ඉඳලා අර ස්කිල් අනිත් ඇනලිටිකල් ස්කිල්, ජජ්මන්ටල් ස්කිල්ස් එන තත්ත්වයට පරිවර්තනය කිරීමේ දිශාවකට තමයි අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටික හදලා තියෙන්නේ. ඒ අනුව ඒ ඉගැන්වීමේ ක්‍රමවේද මොඩියුල් කියලා කියන එක කාරණයක් විතරයි. එයාට ගුරුවරු පුහුණු කිරීම තව කාරණයක්. අපි අධ්‍යාපනයේ ක්‍රමවේදයේ උපකරණ තිබුණාට වැඩක් නැහැ. කොහොමද උගන්වන්නේ? දැන් උගන්වන්න කරන සාම්ප්‍රදායික ක්‍රම ටික ටික විකාශනය වෙලා දරුවා විසින්ම ඉගෙන ගන්න. ටීචර් සෙන්ටර්ඩ් ලර්නින් වෙනුවට දැන් ස්ටුඩන්ට් සෙන්ටර්ඩ් ලර්නින් බවට පරිවර්තනය වෙනවා. ඒතර දරුවාට අපි පහසුකම් සපයන උනේ ඉගෙන ගන්න. ඉගෙනුම් ඉගෙනීමේ ක්‍රමවේදය, ඉගෙනුම් ඉගෙනීමේ පරිසරයක් තමයි මේක ඇතුලේ නිර්මාණය කරන්නේ. ඒ අනුව ගුරුවරයා පුහුණු කිරීම, ඒ වගේම පන්ති කාමරයේ ඒ අනුව වෙනස් කර ගැනීම, ඒ අවශ්‍ය පහසුකම් නිර්මාණය කිරීම කියන කාරණා මේ ඇතුලේ අන්තර්ගත වෙනවා. ඉතින් එවැනි පුළුල් සමාජ කාරණයක් මේ එක කාරණයක් දෙකකින් කතා කරලා ඉවරලා ඒ ප්‍රතිසංස්කරණයට බාධා කිරීම ඇත්තටම සමාජ ප්‍රගතියට කරන විශාල අතුල්පාරක්ය නොකළ යුතු එකක් කියලයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම මේ අධ්‍යාපනය හරහා වෙනවා දියුණු මානවයෙක් හැදෙන ගමන්ම ඒ මිනිහාගේ නිෂ්පාදන ධාරිතාවය පුළුල් වෙනවා. මොකද අපි මේ ආර්ථික අර්බුදයේ ජය ගන්න ඉදිරියට ගමන් කරන ගමනේදී අපේ මානව සම්පත දියුණු කිරීම එක් පුළුල් කාර්යයක්, එක් ප්‍රධාන බලවේගයක්. ඒ අනුව නිෂ්පාදන ධාරිතාවයත් අපිට වැඩි කර ගන්න පුළුවන්. මොකද අපේ රටේ තියෙන සම්පත් සීමා සහිතයි. හැබැයි මානව සම්පත දියුණු කිරීම හරහා නිෂ්පාදනයේ ඵලදායිතාව වැඩි කිරීම, ලෝක ශ්‍රම වෙළඳපළ හරහා තියෙන ඉසස් ගණයේ රැකී රක්ෂාවලට අපි යෑම හරහා අපිට මේ ආර්ථික අර්බුදයේ රට නැවත ගොඩනැගීමේ කාර්යය වේගවත් කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒ අනුව තමයි මේ ප්‍රතිසංස්කරණ ටික ඉදිරියට ගමන් කරන්නේ. ඉන්සා ඒ වෙනුවෙන් දකින්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම අපේ මේ ක්‍රියාකාරකම් ඇතුළේ 2025 වර්ෂයේදී ලබාගත්තු ප්‍රගතිය අනුව 2026 වර්ෂයේදී විශේෂයෙන්ම මේ ආපදා තත්ත්වයටත් මුහුණ දෙමින් රුපියල් බිලියන 500ක පරිපූර්ණක ඇස්තමේන්තුවකින් මේ මූල්‍ය ප්‍රතිපාදනය කරගන්න ගමන්ම අපිට එල්ල වෙන චෝදනා අතරේ මේ අවිශ්වාසය ඇති කිරීම එක් පැත්තක නිර්මාණය වෙනවා පුවත්පත් තරහා අපි නොකියපු දේවල් වැරදි ප්‍රවෘත්ති වගේම වැරදි අර්ථකථන ව්‍යාකූලත්වයන් හදනවා ඒ වෙන මොකක්වත් නෙමෙයි අවිශ්වාසයේ ගොඩ නැගීම සඳහා අපි දැන් අපිට විරුද්ධ පාර්ශ්වවල පවා හැම කෙනෙක්ගේම විශ්වාසයේ ක්‍රමිකව ගොඩ නගාගෙන ආයෝජකයන්ගේ විශේෂයෙන්ම රාජතාන්ත්‍රිකව සියලු සංවිධානවල විශ්වාසයේ ගොඩ නගාගෙන ඉදිරියට එනකොට යම් දුෂ්ට බලවේග විසින් මේ අවිශ්වාසයේ ගොඩ නගනවා ඒ අවිශ්වාසයේ ගොඩ නැගීමේ සමාද කරුණු කාරණා ඇත්තටම දේශපාලන හෝ ආර්ථික කාරණා කරුණ අරගෙන විවේචනය කරනවා නම් සාකච්ඡා කරන අපිට උත්තරයක් දෙන්න පුළුවන් විශේෂයෙන් මේ ඉදිරිපත් වූ කාරණා වලදී ඒ සංඛ්‍යා දත්ත ලේඛන එකකට එකක් පටහැනි දත්ත ඉදිරිපත් කරනවා විශේෂයෙන් මම කියන්නම් අපේ මේ ස්ථාවරත්වය අත්පත් කර ගැනීමේදී ආණ්ඩුවේ ආදායම් ස්ථාවර කර ගැනීමේ ක්‍රියාමාර්ගය ඉතාමත්ම විශේෂ ආකාරයට අපි සිද්ධ කළා ඒ වගේම අපේ ආර්ථික ප්‍රගතිය අපි සැලකිය යුතු මට්ටමක ඉහළට ගෙනල්ලා තියෙනවා ඒ තත්ත්වය අපි ඉදිරියටත් වර්ධනය කරමින් යනවා විශේෂයෙන් රන් සමාජයේ බයක් හදනවා විදේශීය අංශයේ සංචිත ප්‍රමාණය මදි වේවි ඒ අපනයන ඉපෙවි මදි වේවි කියලා ඒ කිසිදු සැකක් බයක් ඇති කරගත යුතු වෙන්නේ නැහැ අපි සැලසුම් කර පරිදිම ඒ ඉලක්ක ළඟා කරගෙන තියෙනවා ශක්තිමත් විදේශ අංශයක් තියෙනවා ඒ අපනයන ආදායම ප්‍රේෂණ සංචාරක කර්මාන්තයේ ලැබීම් ලබාගෙන ඉදිරියේදී ශක්තිමත් මේ සඳහා මෝන දෙන්න සූදානම් වෙමින් ඉන්නවා ඒ වගේම තමයි අර ගෙවුම් ශේෂ තුලනේ පිළිබඳ වැරදි අදහසක් මතු කරා ගෙවුම් ශේෂ තුලනේ කියලා කියන්නේ ජංගම ගිනුමේ ශේෂයත් සේවා ගිනුමේ ශේෂයත් ප්‍රාථමික ආදායම ද්විතික ආදායම ලා ශේෂය මේක තමයි අපි විදේශීය අංශයේ ශක්තිය තියනවද නැද්ද කියලා බලන්නේ මේ අපේ අවුරුද්ද පුරාවට දැන් අවුරුද්ද අවසන්ලා තියෙන නොවැම්බර් මාසයේදී මේ ජංගම ගිනුමේ ශේෂය ධන ඩොලර් බිලියන 1.8 මට්ටමට ළඟා වෙලා තියෙනවා. ඒ කියන්නේ එවැනි ඩොලර් ප්‍රමාණයක් අතිරික්තව උපයලා තියෙනවා. ඒ කොහෙද ආයෝජනය වෙන්නේ කියන එකෙන් තමයි විදේශ සංචිත ප්‍රමාණය නිර්මාණය වෙන්නේ. ඒ වගේම රටේ විදේශීය සංචිත ප්‍රමාණය දල විදේශීය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.8කට ගෙනල්ලා තියෙනවා. ඒ අනුව ගත්තාම කරු සභාපතිතුමනි අපි 2025දී මේ ස්ථාවරත්වයේ පමණක් නෙමෙයි ඒ ආර්ථික ප්‍රගතිය ඒ කාර්ය සාධනයේ ඉහළම මට්ටමට ගෙනල්ලා තියෙනවා. 2026දීත් අනිවාර්යයෙන්ම මේ දිත්වා සුලිකුණාටුවෙන් ඇති වූ තත්වයට මුහුණ දෙමින් ඒ ආර්ථික ප්‍රගතියත් අපේ මැදි කාලීන ඉලක්කයේ වෙච්ච 7% ඉක්මන ආර්ථික වර්ධනය ලබා ගැනීමේ දිශාවට ගමන් කරනවා කියන කාරණේ සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරුව මාත්‍යමනි. අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 80 සභාව එකඟද?
ආයි.
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 80 ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි.